ක්‍රියාත්මක වෙන විදිය දැනගත්තොත් විතරයි නිදෙන්න පුළුවන් කියන එකේ අදහස මොකක්ද?
දැනට දන්නේ
නැහැ. ඒ කියන්නේ අසංකතේ ලියනවා. ඒ දුකෙ මිදීම කියලා කතා කරේ මොකටද? අසංකතේ. තේරෙන්නේ නැහැ. එහෙනම් අසංකතේ අවබෝධ කරගන්න තියෙන්නේ මේ හේතුඵල නැත්නම් සංකතය කියන එක වැඩ කරන විදිය අවබෝධ කර ගැනීමෙන්මයි. ඒ අරමුණට කවදාකවත් අසංකතය දකින්න බෑ. තේරෙන්නේ? එහෙනම් අපි තුල තපවට සිදුවෙන ක්‍රියාව මොකද්ද? හේතුඵල. හේතුඵල වීමක් තමයි වෙන්නේ. දැන් මේ බණ ඇහෙනවා කියන්නේ මොකද්ද මේ වෙන්නේ? හේතුඵල. මේ බණ අහලා හිතේ යම් යම් අදහස් ධාරණය කරගන්නවා කියන්නේ මොකද්ද? ඒ හේතුඵල වීම. හැබැයි තාම සංකතයේම ඉන්නවා. ඒ සංකතයේම ඉන්නේ මොකටද? ඒක වැඩ කරන විදිය අඳුරගන්න. නේ? යම් කර්මාන්ත ශාලාවක් වැඩ කරන විදිය අපිට එළියෙන් ඉඳන් හරියට දකින්න බෑ. ඒක හරියටම අවබෝධය ගන්න නම් මොකද වෙන්න ඕන? ඒක ඇතුළට යන්න ඕනේ. ඇතුළට කියන්නේ ඒක හැම දෙයක්ම හොයලා බලන්න. අන්නේ මොහොල බැලුවොත් අන්න කර්මාන්ත ශාලාව පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඇති වෙනවා. ඒ වගේම මේ හේතුඵල ඇතුළට රිංගල බලන්න ඕනේ. ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. තේරෙනවද? තන ලෞකික බුදුරජාණන් වහන්සේගේ ධම්මපදයක් මම මෙතනදී උපකාර කරගන්නවා. ඒක පැහැදිලි කරලා දෙන්න ඒක වටින නිසා. බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරනවා මේ හේතුඵල වලට කියන නම බුද්ධ වචනේ. දැන් සංකතක් කියලා වචනේ පාවිච්චි කරනවා. දැන් අපි සංකතේනේ මේ හොයන්නේ මොකද්ද? සංකතේ වැඩ කරන විදිය. මේ සංකත කියන ස්වභාවය වැඩ කරන විදිහට නමක් කියන බුදුරණන් වහන්සේ. මොකද ඒ නම? පටිසම්පාදේ කියන්නේ මේ සංකතේ වැඩ කරන විදිය. හරි. පටිසම්පාදේ කියන වචනේ එකට ගැලපෙනවා. තවත් අපි ලේසි නමක් කියමුකෝ. ඒක තමයි කියන්නේ ධර්මයනේ. නේද? ධර්මය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. ධර්මය කියලා බෞද්ධ අර්ථය කියන්නේ මොකද්ද? මේ හේතුඵල කියන එක මේ සිද්ධ වෙන විදිය. මේ හේතුඵල ක්‍රියාව කොහොමද සිද්ධ වෙන්නේ කියන මේ ස්වභාවය ගැන තමයි මොකද කිව්වේ? ඒ විදියට තමයි කිව්වේ මොකද්ද? ධර්මය කියන්නේ. අතර බුදුරණන්සේ ධර්මය කියලා පෙන්නේ පටිසම්පාදය තමයි. එහෙනම් ඒතොල ධර්මය ගැන කතා කරනකොට භාගතුන් වහන්සේ විශේෂයෙන්ම සෝවාන් ආරයන් වහන්සේ නමකගේ ඥානීය පිළිබඳව මේ ධර්මයේ වචනෙත් එක්ක පැහැදිලි කරලා දෙනවා. පංචබය වේර කියලා සූත්‍රයක් තියෙනවා. මේ පිටු තුන වල වැදගත් තේම සංයුතනිකාය නිදාන වගේ මේ සූත්‍රය හරියම වැදගත්. රැවටීමක් නැති, ඒ කියන්නේ ගොඩ දෙනේ මාර්ගඵල ලබල කියලා අපි රැවටීම් වලටපත් වෙනවානේ. ඒකෙ මෙතෙන්ද වටිනම කියන සූත්‍රයක් ඔය පංචබය වේර කියන සූත්‍රය. ඒ සූත්‍රේ බාලතුමාගේ මතක් කරන්නේ අනේපිරි සිරිතුමාරන්ට ආයේ දින වෙනම භික්ෂුනාථලට මතක් කරන දෙවෙනි සූත්‍රය. අනේපිරි සිරිතුමාරන්ට මතක් කරනවා පංචබය වේරාණි උපසංතානි හොಂತಿ. මහන්නේ ගහපතිය අස්සාකාරයක භය වෛරය යම් ආකාරයකින් නැති වෙලා තියෙනවා නම් චතුරිද සෝතාපට්ටි අංගේ සමන්නාගතව ති හතර ආකාරයේ තියෙන සෝතාපට්ටි අංග වලින් සමන්නාගතයි නම් ආයමතක් කරනවා අරියස්ස ඥායෝ පඤ්ඤා සුදිට්ඨෝත් සුප්පටි විද්දු ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැක විසඳී ඇතනම් ඒක තව කෙනෙක්ගේ අහන්න දෙයක් නැහැ. විසඳිලා කියන වචනේ තේරුම මොකද? ආය තව එකක් අහන්න නැහැ. ඒ ඒක විසඳෙන්න නම් මොකද වෙලා තියෙන්න ඕනේ? දකින්න ඕනේ. මොකද දකින්න ඕනේ? ආර්ය න්‍යාය අරියස්ස ඥායෝ අඤ්ඤා සුදිට්ඨෝ සුප්පටි විද්ද. අන්න ඒව මේ ලකුණු හතර තියෙනවා යම් කෙනෙක් ළඟ. සෝ ආකංකමානෝ අස්තනාරං අත එවම් බ්‍යාකරයි. එයාට කැමති නම් Tamanටම මේ ලකුණු මෙන්න මේ කාරණා තුන යුක්තයි නම් කැමති කෙනෙකුට ඒව Taman ළඟ තියෙනවා කියලා දන්නවා නම් එයාට මෙහෙම හිතන්න පුළුවන්. කොහොමද? කේනා නිරයෝමි. නිරයෙන් ඉඳලා. කේනා ප්‍රේත විසේ. ප්‍රේත විසේ ඉඳලා. කේනා තිරස්චානයෝනි. තිරිසන් යෝනි මිදලා කේන අවිනිපාත ධම්ම. ඒ කියන්නේ නිරයට අසුර අපාය කියලා අපි කතා කරන විනිපාත නිරය. අන්න ඒකෙන් මිදලා සෝතාපන්නවමස්සෝ සෝවාන් වෙලා ඉන්නේ. සියත සම්බෝධි පරාණේ කාන්තේම සතර දුකෙන් මිදෙනවා මයි කියන පැහැදිලිතාවයට එන්න පුළුවන් කියන්නේ. මොකක් තිබුණාද? අර කියන කරුණ ටික තිබුණා. හැබැයි ඕකේ වැදගත්ම දේ බාලසනාහි පෙන්වන්නේ පළවෙනි දෙක නෙමෙයි. පළවෙනි කරුණ දෙක ඇති වෙන්නේ අන්තිම කාරණාව. අරියත් ඥායෝ පඤ්ඤාය සුදිටෝ සුපටිවිද මේ ආර්ය න්‍යාය කියන ස්වභාවය නැත්නම් කියන ධර්ම න්‍යාය. තවත් මේ සූත්‍රවල මේ වචනෙට තවත් ගොඩක් යොදවන ධර්ම න්‍යාය, ධර්ම තිතිය, ධර්ම මාර්ගය, ධර්ම ශ්‍රෝතය විවිධ ආකාරනම් මේ වචනෙට එකතු කරලා තවත් මේ සූත්‍ර පිටකේම මේ පොතේම තියෙන තවත් තැනක මේ ආර්ය න්‍යාය කියන එකට තව නම් ඉමාන් ධම්ම සෝතං නාගතං මේ ධර්ම මාර්ගයට කැමිනලාය තියෙන්නේ ආදි වශයෙන් වචන තියෙනවා. ඒක තමයි ආර්ය න්‍යාය. එහෙනම් ධර්මතාවය කියලා කියන්නේ ඔබට. ධර්මය නෙමෙයි ධර්මතාවය. ධර්මය කියන්නේ මොකක්ද? සිදුවන සිදුවීම. ඒක තමයි ධර්මය. ධර්මතාවය කියන්නේ සිදුවෙන විදිහ. සිදුවීමක් වෙනවා ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි ධර්මතාවය කියන්නේ. අන්න ඒක තමයි අර සෝවාන් ආයතනෙට එළි වෙලා තියෙන්නේ. මොකක් ගැනද බාලතුමාද මතක් කරනවා කොහොමද ඒ ධර්මතාවය කියන්නේ මොකක්ද? සෝ එවං පටිසමුප්පාදා යෝනිසෝ මනසිකාරෝ. මොකද්ද? මොකද්ද මේ ආර්ය න්‍යායේ ප්‍රඥාවෙන් දැකලා විසඳලා තියෙනවා කියලා කියන්නේ? පටිච්චසමුප්පාද කියන ස්වභාවය නුවණින් විමසනවා. තේරුණාද මේ පටිසමුප්පාද කියන්නේ? පාළි වචනයක් නේ. මොකක්ද මේකේ සිංහල තේරුම? පටිච්ච සම්උප්පාද. එහෙමනේ අපිට කියලා තියෙන්නේ. පටිච්ච සම්උප්පාද. පටිච්ච කියන්නේ මොකක්ද? පටිච්ච කියන්නේ මොකද්ද? සත්‍ය වෙනවා. සත්‍ය වෙනවා කියන එකේ තේරුම තමයි එකට තියෙන අර්ථය. එකිනෙකට. පටිච්චිනේක තේරුම මොකද්ද? එකිනෙකට සම් හේතු. එහෙනම් හේතු එකිනෙකට එකතු වෙන වෙනම හේතු වලින් උපදිනකොට හේතු වෙන වෙනම තිබ්බට උපදින්නේ නැහැ. හේතු එකටම එන්න ඕනේ. එකිනෙකට එන්න ඕනේ. ඒකයි කියන්නේ පටිච්ච සම් කියලා. හේතු එකිනෙකට එකතු වීම උප්පාද හට ගැනීමක් වෙනවා. ඒක උප්පාද කියලා කිව්වම මොකද ආයි? හේතුඵලනේ. එහෙනම් මේ පටිච්ච සම්පාද කියන වචනේ ඇතුලේ මොකද ගැබ් වෙලා තියෙන්නේ? හේතුඵල නැත්නම් සංකත කියන ස්වභාවය. නේද? සංකතය ඒවා යෝන්සෝ මනසිකව. ඒකේ මුලට ගිහිල්ලා මෙනේ කරන්න. යෝනි කියන්නේ මොකද්ද? මුල. ඒ කියන්නේ ඒකේ ගැඹුරටම ගිහිල්ලා මෙනේ කරනවා නම් ඒවා යෝන්සෝ මනසිකාරොන්තෝ. කොහොමද ඒක මනසිකාර කරන්නේ? ඉති ඉමත්මින් සති දන්නෝති. මේ හේතු ඇතිවීමෙන් මෙන්න මේ ඵලය උපදිනවා. ඉමත්මින් අතති දන්නෝති. මේ හේතු නොතිබීමෙන් මේ ඵලය නොවෙනවා. ඉමාස උපාදජං උපාජ්ජති. මේ හේතු උපදිනකොට මේ ඵලය උපදිනවා. ඉමාස නිරෝධජං නිරුච්චති. මේ හේතු නිරෝධයෙන් මේ ඵලය නිරුද්ධ වෙනවා. අන්න එහෙමයි හොයන්නේ කියන්නේ. එනවා ඒක හරියට හොයා ගන්න බැරි වුණොත් තමයි යදි දන් අවිජ්ජාපච්චය සංඛාර. ඒක විසඳුනේ නැත්නම් ඔය කියපු කාරණාව ඔය හේතු ඵලසහයි නිරුද්ධ වීම. තේරෙනවද? මේ සංකතය කියන එකේ ගැඹුර හරියට වටහා ගත්තේ නැති තැනට කියන නම තමයි මොකද්ද? අපි එතන ඇති වෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාපච්චය වුණ සංඛාර කියලා එක ගැඹුරු අදහසක් නේ. සිතුවිලි පැත්තන හිත පැත්තන අපි කතා කරන්න තියෙනවා. සරලව එහෙනම් එන්න ඕනේ අයිමුලට මොකද්ද? හේතුඵල මේ ස්වභාවයේ සංකතයේ තියෙන ගැඹුර හරියට විමර්ශනය කරගන්න. එතන නැති ඒක හරියට විසඳුන නැත්නම් තමයි අවිද්‍යාපච්චය සංඛාර කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒක විසඳුනොත් අවිද්‍යා යත්තේ වතේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා දුකේ මිදීම ගැන බාගතුනාද මතක් කරගන්න. තේරෙනවද? එන එක අපිට වැදගත්. මේනම් මේ සෝවාන් ආරයන් වහන්සේ නමක් කියලා කියන්නේ. සෝවාන් ඵලයටපත් වුණා හරි මාර්ග අතන ගොඩක් කතා කරේ ඵලයටපත් වීමනේ මාර්ගයට වුණා. සෝ ඒවම් ආකාංක මානෝ තමන්ට කැමති නම් කියන වචනේ ඇතුලේ ගැප් වෙලා තියෙනවා. එහෙම වෙලා තාම වෙලා නැති වෙන්න පුළුවන්. සෝවාන් වුණා ඵලයටපත් වුණා නම් ඒක පැහැදිලිවම දන්නවනේ ඵලයටපත් වුණා කියන්නේ. මාර්ගයට අවතීර්ණ වුණාම මුල් අවදීත් තේරෙන්නේ නැහැ. එහෙම අවතීර්ණයි කියලා. හැබැයි ටිකක් ඒකේ ගැඹුරට යනකොට ඒ තමන් ඒ හිතට පැහැදිලි වෙන ලක්ෂණය අනුව තමයි දන්නේ, හිත වැඩ කරන විදිය අනුව තමයි දන්නේ මාර්ගයට දැන් ඔන්න ඇවිල්ලා තමයි ඉන්නේ කියලා. ඒතර ඒ වෙනකොටත් අර ලක්ෂණ වලින් යුක්තයි. තේරුම්? ඒතර ආරණ්‍යය කියන එක පැහැදිලි. එහෙනම් මේ හේතුඵලවල තියෙන ස්වභාවය තමයි මිනිසෙක් හැටියට අනිවාර්යයෙන්ම ඉපදුනා නම් අවබෝධ කරගන්න ඕනේ. මේ සංකතය විමර්ශනය කරනවා. සංකතයක ක්‍රියාව කොහොමද මේක වෙන්නේ? මේ වෙන විදිය, මේ හේතුඵල කියන ස්වභාව වෙන විදිය මොකක්ද කියන එක අඳුරගන්න. මේක න්‍යායක් හැටියටයි පැහැදිලි වෙන්නේ. තේරුණාද? මූල ධර්මයක් හැටියට පැහැදිලි වෙනවා. ඒකයි සෝවාන් ඵලය කියලා කතා කරන මූල ධර්මයක් හැටියට මේක ගන්න තාම 100ක් මේක නතර කරගෙන නැහැ. තේරුණාද? මූල ධර්මයක් හැටියට එළි වුණා. ඒ එළිවීම ආයි වැහෙන්නේ නැහැ. තේරුණාද? ඒ හිඳ යයි අපාය යන්නේ. ඒ කොහොම කරත් ඒක මතුවට එනවා 100ට එනවා. නැවත හැම වෙලෙම නැහැ. හැම වෙලෙම අවබෝධය තියෙන කාටද? රහතන් වහන්සේ කියන ස්වභාවය තුල තමයි ඒක පිහිටා තිබෙන්නේ. තේරුණා? එහෙනම් අපි දැන් මේ බුදුරජාණන් වහන්සේගේ සාධනේ මේ වටිනාම කියන තැනක් තමයි මේ හේතුඵල ක්‍රමය සිදුවෙන විදිය කොහොමද කියලා අඳුරගෙන ඒකේ ඇතුළේ ඒක විමර්ශනය කර යනකොට අසංකතය හම්බ වෙනවා. අනේ කරුණාකර දැන් අපි පැහැදිලි කරගන්න ඕන. ඒතර දැන් අපි එහෙනම් මේ වෙලාවේ මේ හේතුඵල ස්වභාවය කොහොමද කියන එක තමයි දැන් විමර්ශනය. මේ හිතන්න හොඳට සිහි තියාගන්න මේ කියන කරුණ වලට හොඳට අහුම්කම් දීගෙන මේ කාරණාව මතක තියාගන්න ඕන. බලන්න මතක තියාගන්න මේ විමසන්න ඕන. අර හිතට ඉඩ දෙන්න ඕනේ ස්වභාවිකව අමුතු ඔළුවට දාගන්න මම කියන්නේ බර දෙයක් කියලා ඔළුවට දාගන්න යන්න එපා. නිදහසේ ඉන්න. ඇහෙන දෙයට අවධානය යොමු කරගෙන නිදහසේ ඉන්න. එච්චරයි අවශ්‍ය වෙන්නේ. අර විශේෂයෙන් මේක අහගෙන ඉන්න ඕනේ කියලා යොමු වෙන්න යන්න එපා. තේරෙනවද මම වාකර කියන්නේ? විශේෂයෙන් ආගෙන ඉන්න ඕනේ කියලා. අර අමුතුයෙන් ගත්ත බරකින් ආත්ම දෘෂ්ටියකින් යොමු වෙන්න එපා. එතකොට මේක තේරෙන්නේ නැහැ. තේරුණත් වැඩක් වෙන්නේ නැහැ, පීටන්නේ නැහැ. හරිද? නිදාසී ඉඳලා හිතට ඉඳාරින්න මේ කියන දේ බොහොම සරල දෙයක්. අමාරු කොට සරල දෙයක් ගැන කියන්නේ. කියන දේ සමන් නුවණින් විමර්ශනය කරගෙන යන්න. දැන් මම මේ කියනකොට හොයිතේ හොයන්න එක. මේ කියන කාරණාව සත්‍යද අසත්‍යද එහෙම වෙන්න පුළුවන්ද බැරිද කියන එක. එච්චරයි කරන්නේ. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් ස්වාමිනාද මොනවාරි කිච්චර කියනවනේ කරුණ ටික. ඒ කියන එක එහෙම වෙන්න පුළුවන්ද බැරිද කියන විමර්ශනේ විතරක් කියන තුන් ළඟ තියාගන්න. ඒ විමර්ශනේ ගන්න. එහෙනම් එතකොට සංකතය කියලා කිව්වේ මොකටද? මේ හේතු ඵල කියන මේ ස්වභාවය. එතකොට මේකේ අන්තර්ගත කරා පටිච්චසමුප්පාදය කියන වචනයක්. ඒකෙදි ගැප් කරා මොකද? හේතු එකිනෙකට එකතු වීමෙන් තමයි ඵලයක් උපදින්නේ. ඉති ඉමත්යෙන් සති ඉදං හෝති. එකිනෙකට එකතු වුණොත් විතරයි ඵලයක් හටගන්නේ. මේක බොහොම සරල උදාහරණ වලින් තේරුම් ගන්න ඕනේ. සරල උදාහරණයකින් තේරුම් අරගෙන එයින් පැහැදිලි කරගන්නා වූ ඥාණය තමයි හිතට යොදන්නේ. එහෙනම් මූල ධර්මය තමයි හිතට. දැන් අපි මේ වෙනකොට පැහැදිලි කරගත්ත හිත සංකතයි හයත් සංකතයි. ඒකට පරිබාහිරව හම්බෙන සියල්ලම සංකතයි. තේරුණාද? මේ සියල්ලම සංකත ධර්ම. එහෙනම් මේ කතා කරන එකේ ගැඹුර අතරින් අමාරුම සංකතය මොකද්ද? ඇතුළකට මම කියනවානේ. හිත ඇඟ බාහිරයි. හිත තේරෙනනේ. හිත කියන සංකතය තමයි අතරින් අමාරුම එක. හරි. අනිත්‍යවල ආදීනව ප්‍රකටයි. ආදීනව ප්‍රකට කරගන්න පුළුවන් එහෙම ටක් ගාලා අතරින් හිතන්න පුළුවන්. හිත කියන එක ආදීනව දකින්න හරි අමාරුයි. එහෙම එක අතරින් අමාරුයි. තේරෙනවද? ඒක මේ කතා කරන වචන ටික ඔක්කොම අන්තර්ගත වෙන්නේ ඒ වර්තමානයේ හිතට. ඒතරම මේක උපකාර පිණිස මේ හිත වැඩ කර හිතට මේ වෙලාවේ වැඩ කරන්න කොහොමද හිත වැඩ කරන්නේ කියන එකත් කුංචු දා මතක් කිරීමක් කරන්න. මේ වෙලාවේ හිතක් උපදින්න නම් හුස්ම අවශ්‍යද නැද්ද? හුස්ම කියන්නේ කොහොමද? හරි. ඒ වගේම ආහාරයේ ශක්තිය ඕන. ඒක භාගතුන් වහන්සේ අර කබලින්කාර ආහාර සූත්‍රය පැහැදිලි කරලා තියෙනවා. කබලින්කාර ආහාරය කියන එක කොටස් දෙකකට කඩනවා. සුකුමාහාරය සහ ඕලාරික ආහාරය කියලා. ඒතර ඒ සූත්‍රය දේශනා කරන්න පටන් ගන්නෙම සත්‍යයේ පැවැත්මට ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන දෙයක් කියලා. එහෙනම් සත්‍යයේ පැවැත්මට ක්‍රියාකාරීත්වය ඕනේ කියලා කියන්නේ ඒ ආහාරය. එහෙනම් එතකොට එහෙනම් අපි කල්පනා කරමුත් දැන් මේ හුස්ම කියන ස්වභාවය නැතුව අපිට පුළුවන් මේ කිසිම දෙයක් කරන්න මේ වෙලාවේ. හුස්ම දැන් අතර වෙච්ච ගමකට මේ වෙලාවේ. මේ තින ස්වභාවය අතහැරලා යනවා ආයෙ හුස්මක් ඇති දැනක් ඇසුරු කරගෙන අත හුස්ම ශක්තියක් ඇසුරු කරගෙන තමයි කටයුතු කරන්න වෙන්නේ. තේරෙනවද? දිව්‍ය ලෝක දක්වා හුස්ම. රක්ම ලෝකවල ඒක හතරෙනි තලයේ තමයි හුස්ම කියන ශක්තිය අයින් වෙලා තියෙන්නේ. තේරෙනවද? හතරෙනි ධ්‍යාන රක්ම ලෝකෙදී විතරයි හුස්ම කියන ශක්තිය අයින් වෙනවා. අනිත් හැමදෙන්න හුස්ම කියන එක පාවිච්චි කරනවා. බ්‍රහ්ම තලවලදී මෙහෙන් ඒක ශක්තිය හදාගෙන ගිහිල්ලා තමයි ඒක භාවිත කරන්නේ. එකයි ඉරයි හඳයි යටනේ. තේරෙනවා කියන්නේ නේ? ඒ වගේ. හුස්ම කියන ශක්තිය අවශ්‍යයි. ඒක කෑම ඕනද නැද්ද? කෑමේ ශක්තිය. අපි මේ සරලව කියන්නේ නැහැ. ඒ දෙකත් එකතු කරගෙන තමයි ඒ වගේම මවගෙන් පියාගෙන් ලැබෙන විශේෂයෙන් පියාගෙන් ලැබෙන ශක්තිය. බීජ ශක්තිය. ඒක ඕන. අම්මගේ තාත්තගේ සංගමයක් උනේ නැත්නම් මේව කතා කරන්න අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. කරන්න විදියක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මොකද එතන වුනේ? පියාගෙන්ගේ බීජ නියාමයක්, මවගේ ඍතු නියාමයක් එකතු වුණා. පියාගෙන් තමයි මේ ස්වරූපයේ මේ මනුෂ්‍ය කයේ තියෙන හැඩහුරුව, ක්‍රියාව, ඒකේ ලක්ෂණ ටික දරන්නේ මොකද්ද? පියාගේ ශක්තිය. මනුෂ්‍ය ස්වරූපයේ හැඩේ දරන්නේ පියාගේ බීජය. ඒකයි බීජ කියලා කියන්නේ. තේමන. ඒක කලණයක් හැටියට මවගේ කුසේ සකස් වෙනකොට කර්ම නියාමයට අනුව නාම රූපයක් ලක්ෂණ ටික එතන මේ යන හිතක තියෙන නාම රූප ලක්ෂණ ටික මේ කලණයට ස්පර්ශ වෙනවා. අන්න එතකොට තමයි කියන්නේ ජාති වුණා කියලා. එහෙනම් මේ හට ගැනීමත් මොකද්ද? සංකතයි. එහෙනම් එතකොට එනනම් මේ පියාගෙන් ලැබිච්ච ශක්තියට කියන මූල ශක්තිය කියලා නම තමයි ජීවිත ඉන්ද්‍රිය. මොකද කියන්නේ? ජීවිත ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධාන වෙනවා. ජීවිත කියලා කියන මොකද? ක්‍රියාකාරීත්වය. එහෙනම් දෙකේ මොනවාරි වචනය ප්‍රකාශ කරනවා නම්, එකපත සෙල්ලවීමක් කරනවා නම්, හිතීමක් කරනවා නම් මේ ටිකට මුල් වෙන ප්‍රධාන ශක්තිය තමයි කියන්නේ ජීවිත ඉන්ද්‍රිය ශක්තිය. ඔන්න ඕක හීන වෙනවා. කර්මය මුල් කරගෙන හීන වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. පියාගේ ශක්තිය මුල් කරගෙන හීන වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒ කාලානුරූපයි මේ ඒ සිදුවීම. ඒ කොහොම කරත් ජීවිත ඉන්ද්‍රිය කියන එක ඇතුළට ඕන. මේ හුස්මයි ආහාරවලයි ශක්තිය මුල් කරගෙන තමයි ඔය ජීවිත ඉන්ද්‍රිය කියන ස්වභාවයට හිතන්න බෑ. තේරෙනවද? ඒකට හිතීමේ ශක්තිය ඇති වෙන්නේ මේ හුස්ම කියන ස්වභාවය ඇතුලේ ගැබ්බෙලා තියෙන රස්නෙකුයි. ආහාර කියන එක ඇතුලේ ගැබ්බෙලා තියෙන රියලි බවයි කියන මේ මූලගති ලක්ෂණ දෙක එකට එකතු වුණාම ගිනි ගන්න. රියලියකුයි, රියලි ස්වභාවයකුයි, උණුසුමකුයි එකට එකතු කරන්න ඕනම තැනක අනිවාර්යයෙන්ම ගින්නකට ගන්නවා. ඒ කියන්නේ තේජෝ ස්වභාවයක් ඇති වෙනවා. පිච්චීම සිදු වෙනවා. තේරුණා? තුර ජීවිතේ ඉන්ද්‍රිය මොකද වෙන්නේ? පිච්චීමකට භාජනය වෙනවා. අන්නේ පිච්චීම තුල තමයි හිතක විඥාන ධාතු දෙන ස්වභාවය ඇති වෙන්නේ. තුර ජීවිත ඉන්ද්‍රිය විඥානය විඥාන ධාතුව නෙමෙයි. ඒක පිච්චීමෙන් ඇති වෙන ස්වභාවය තමයි මොකද මේ විඥාන ධාතුව මේ චිත්ත ශක්තිය කියලා කතා කරන්නේ. තේරුණා නේද? තුර මේ චිත්ත ශක්තිය කියලා කතා කරන තැනට එනකොට වැඩ ගොඩක් වෙලා නේ. හුස්ම ආහාරවල ක්‍රියාකාරී ජීවිත ඉන්ද්‍රිය හදවතේ ගැඹුරින් ඇවිලා දෙයක් දැනගෙන ක්‍රියා කරන්න පුළුවන් ඒ හැකියාවක් ඉපදිනවා. ඒකට තමයි අර සෝතේ හරහා මේ ආයතන ටික හරහා ඉගෙනවීම සිද්ධ වෙන්නේ. ඒක තමයි ඒක තමයි ඊට පස්සේ වැඩ කරන්නේ ඉගෙනීමට අනුව. ඒකට අපි කියනවා හිතනවා හිතනවා කියලා. නේ? හිතනවා කියලා කතා කරන්නේ ඒකට. ඒ වෙන සිදුවීම. එතකොට එනවා ඒ ගැඹුරේ මේ වෙලාවේ මේ දැන් හටගෙන තියෙන හිත මේ දැන් අහන්න හටගෙන තියෙන හිතත් එනම් ඔය වගේ නේද? හුස්ම ආහාර ජීවිත ඉන්ද්‍රිය කියන ප්‍රත්‍යයෙන් මේක හට ගන්න තියෙන. හරි. එහෙනම් අන්න ඒක හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් ඒකත් අර හේතු වල එකතුකට තමයි ඉපදිලා තියෙන්නේ. එහෙනම් මේ හිතනවා මේ වෙලාවේ හිතනවා කියන ස්වභාවය ඉපදිලා තියෙන්නේ කොහොමද? හේතු එකතුකකින්. හේතන් දෙන්න. හරි. දැන් අපි න්‍යාය විමසන්න යනවා. මේක ටිකක් ගැඹුරු වෙන්නේ. සාල්තුනාසින්න හැම වෙලේම මතක් කරලා තියෙන්නේ සමහරක් දේවල් පේන්නේ නැහැ. ඒ වගේ දේවල් උපමාවකින් කියන්න පුළුවන්. උපමාවකින් පෙන්නනවා අවබෝධ කරන්න පුළුවන් කියලා මතක් කරලා තියෙනවා. එන මේ හේතුඵල ස්වභාවය තේරුම් ගන්න උපමාවක් කියනවා. හරි මේක අහලත් ඇති මීට කලින් නමුත් මම නැවත වරක් මේ ඉන්න පිළිසෙට මේ අසංකත ස්වභාවයෙන් දැන් හිත පිටවන්න ඕනේ. මේ සිහිය කියන පිටවන්න කොහෙද? අසංකතය කියන ස්වභාවය තුළ. ඒක අසංකතය කියන එක තුළ හිත පිටව නැත්නම් දුකෙන් මිදීම කියන තැනට සිහිය පිටවන්න නම් සංකතයේ මේ හේතුඵල නැත්නම් ධර්මතාවය පිළිබඳව විමසීමක් අවශ්‍යයි. සෙවීමක් අවශ්‍යයි. එහෙනම් අන්න ඒක තමයි දැන් අපි මේ කරන්න යන්නේ. ඒක ලේසි නැති නිසා අපි උපමාවක් යොදාගෙන ඒ කාරණාව මතක් කරන්න හදනවා. ඒතර කොහොමද අපි හිතමු මෙතන අපිට අවශ්‍යයි ගිනි මැලයක් හදන්න. හරි. මෙතන ඕනේ මොකද්ද? ගිනි මැලයක් හදන්න ඕනේ. ඒතකොට මෙතන තියෙනවා දර අපි දර කෑල්ලක් දෙනවා. ඒ වගේම ලාබු තෙල් ටිකක් දෙනවා. ගිනි පෙට්ටියක් ගිනි කුරක් දෙනවා. හරිද? දැන් මේ ටික එක මුල් කරගෙන මම කොහොමද මෙතන ගිනි මැලේ හදන්නේ? හරියට වචනේ කතා කරන වචනේ සිය පිටුම කතා කරන්න. කොහොමද ගිනි මැලේ හදන්නේ? මේ සාමාන්‍යයෙන් ඉඳලා ගෙදර සිදුර සිදිමක් කියන්නේ. කොහොමද අපිට ගිනි මැලේ හදන්නේ? දර ටික උඩට සාරක කැලර තෙල් ටික වක් කරනවා. එතනට ගිනි කුරක රත්නය ලබා දුන්නාම ඔන්න අර කින කාරණාව එක් වුණානේ. ඵලයට ඒ කියන්නේ මේ ගිනි මැලේ කියන එක හටගත්තා. ඒතරෝ කි ඉබේ වුණාද? ඉබේ වුණේ නැහැ. ඒක උනේ කොහොමද? තව වචනයක් අරගෙන. ගිනි මැලේ ඇතුලට වෙලා මම ලාපු තෙල් ටික දල්ගොඩට දැම්මම ගිනි මැලේ ආවද? නෑ. මොකද ගිනි කුර රත්නේ තෙල්ද උනේ? නෑ. ඒත් ගිනි කුර රත්නේ ලාපු තෙල් එකතුණයි කියලා ගිනි මැලේ එනවා. ගිනි කුර රත්නේ දල්පැල්ල එකතුණයි කියලා ගිනි මැලේ එනවා. එන්නේ. එහෙනම් මේ තුන් දෙනා වෙන වෙනම එකතුණයි කියලා එනවා. නෑ කොහොමද වෙන්න ඕනේ? අන්න වාචික එකට එකතු වෙනවා. පටිච්ච වෙන්න ඕනේ. එකිනෙක එකතු වෙන්නේ. වෙන්ව බෑ. එකිනෙක එකතු වෙච්ච වෙලාවෙදි විතරමයි හටගන්නේ නැත්නම් හටගන්නේ නැහැ. කවදාකවත් හටගන්නේ නැහැ. හටගන්නේ කොහොමද? පටිච්ච සම්උප්පාද වෙන්නේම උප්පාද වෙන්නේම හේතු සං පටිච්ච වුණොත් එකිනෙකට එකතු වෙනවා. මේ හොඳට සිය පිටවන්න වචන මේවා. මොකද ඒ තරම් අපි මේ අසංකත ධාතුව විමර්ශනය කරන දැනදී මේක අතිශයින් වැදගත් මේ වචන. තේරෙනවද? හරි. එහෙනම් හේතු ටික මොකද්ද වෙන්න ඕන? වෙන වෙනම එකතු වෙලා බෑ. ඒ තුන්දෙනා එකට එකම තැනදී එකතු වුණොත් විතරමයි ගිනි මැලේ කෙනෙක් හටගන්නේ. එහෙනම් මේ ගිනි මැලේ හටගත්තේ කොහොමද? හේතු ටිකට එකතු වීම. පැහැදිලි නේද? එතකොට එහෙනම් ගිනි මැලේ හට ගැනීම විද්‍යාව මොකද්ද? විදිය විද්‍යාව කියන්නේ මොකද්ද? විදිය හේතු එකිනෙකට එකතු වෙන හොඳටම වචන වලට සිහි තියාගන්න. හේතු එකිනෙකට ඒක දිහා බලන මම මේ කියනකොට ඒ උපමාව දිහා බලාගෙන ඉන්න හිතෙන් බලාගෙන කතා කරන්න. හොඳයි. දැන් මේ මුලින්ම කියන්නේ මුලින්ම බලන් යන්න. ඒක සිදුවෙන සිදුවීම් ටික මේ මුලින්ම හිතෙන් බලන් යන්න. අදාළ හේතු ටික එකිනෙකට එකතු වෙච්ච වෙලාවේ තමයි ගිනි මැලේ හටගත්තේ නම් ගිනි හට ගැනීමේ විද්‍යාව මොකද? යමක් හට ගන්නවා නම් හටගන්නේ කොහොමද? හරියටම කියන වචන කඩාගෙන ඉපා පරාදනේ අවස්ථාව හේතු එකිනෙක එකට එකතු වීමෙන් තමයි ඵලයක් නැත්නම් මොකක් හරි ලෝකේ හටගන්නේ. පැහැදිලිද? දැන් ওই ගිනි මැලේ නිමෙනවානේ ප්‍රවේල යන්නේ. ඒ කියන්නේ ඵලය නිරුද්ධ වෙනවා. ওই ගිනි මැලේ නිරුද්ධ වෙන්නේ කොයි වෙලාවටද? හේතු නැතිවීම. මේ සරලව කියුවොත් ඒකනේ නේ. හේතු නැති වුණොත් තමයි ගිනි මැලේ නැති වෙන්නේ. අපිට උතන ප්‍රධාන ප්‍රකට හේතුව දර කැලනේ. අනිත් දෙක සංයෝග වෙලා නැතිනේ ඉන්න එක පේන්නේ නැහැ. තව සරලව කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? දර නැතිවීමෙන් තමයි මොකද වෙලා තියෙන්නේ? ගිනි මැලේ නැති වුනේ. පැහැදිලිනේ? ඒතර අපිට දැන් ඵලයේ Nirodha ගැන කතා කරන්න පුළුවන්. පිටි විද්‍යාව. ඵල Nirodhaක් වෙන්න පුළුවන් කොහොමද? හේතු නැතිවීමෙන්. පැහැදිලි නේද? හරි. එහෙනම් ඵලයේ හටගැනීමේ විද්‍යාව මොකද්ද? හටගැනීමේ විද්‍යාව මොකද්ද? මේක සර්ව සාධාරණයි. විශ්වයේ ඕන තැනකට යොදන්න පුළුවන්. තේරෙනවද? විශ්වයේ ඕන තැනකට යොදන්න පුළුවන් එක මොකද්ද? ඉපදීමක් වුණා නම් උනේ කොහොමද? හේතු එකිනෙකට එකතු වීම. එතකොට ඵලය නැති වුණේ කොහොමද? හේතු නැති වීම. හරි, ඔබ තමයි නැතිවීමේ විද්‍යාවේ එක කොටස. තව සම්පූර්ණ නැහැ. තේරෙනවද? ඉතින් අපිට මෙතනදී කාරණාවක් සීගෙනුනා මොකද්ද? ඵලය නැති වෙන්නේ හේතු නැති වීමෙන් කියන එක. ඒතර අපි ලෝකෙට අපි උදල බලන්න මේ මන් න්‍යාය විස්තර කරන්නේ හොඳේ. මේ වෙලාවේ අවබෝධ කරගන්න බැරි වුණොත් එකමට හරි මේක ඉවරෙච්ච ගමන් හරි පැත්තකට කියලා නැවත සම්මන්ත්‍රණය කරන්න මේක හොඳේ. ඉතර ඵලය නැති වෙන්නේ කොහමද? හේතු නැති වීමෙන්. ඒතර ඵලය නැති වීමේ විද්‍යාව තමයි මොකද්ද?
හේතු
නැති වීම කියන ස්වභාවය. පැහැදිලිද? දැන් මෙතන ආයි එකක් ආවා හේතු නැති ඉස්සලා ඵල නැති වීමක් ගැන නේ හැමෝම. දැන් තව වචනයක් ඉදිරිපත් කරනවා මොකද හේතු නැති වීම කියල එක. එතකොට හේතු නැති වීම ආවේ කොහොමද? හේතු නැති වුණේ කොහොමද? හෙටියම ගත්තොත් අර දරකොටේ ආදී ඒ ටික නැති වුණේ කොහොමද? විද්‍යාව. ඒකේ විද්‍යාව මොකද? මොකද? මම කියර උපමාවට අවධානය යොමු කරගෙන ඒක දිහා බලාගෙන කතා කරන්න වෙන කිසිවකට යොමු වෙන්න එපා. ඒකෙම උත්තරේ හොයන්න. තර නැති වුණේ කොහොමද? ඒක අර වචන අර මම උපමාවට ගලපලම කතා කරනවා. ඒකර මට තේරෙනවා මෙයා ඒක බලාගෙන කතා කරන්නේ
කියලා. ඵලයේ වැයලි ගින්දර බවට.
අර වචන වලින්ම කතා කරන්නේ. එතකොට
හොඳ නැති
වුණේ. අපි හේතු නැතිවීමෙන් අපි කතා කරේ ඵලයේ නැති වෙනවා කියලානේ. දැන් හොයන්න ඕනේ තව නැතිවීම භාගයටයි දන්නේ. තව නැතිවීමක් ගැන එතන තව ඵලයේ නැතිවීම ගැන ඔයනකොට වචනයක් ආවා හේතු නැතිවීමෙන් කියලා. එතකොට එතන නැතිවීම කියන එක තව ඉතුරු. ඒක සම්පූර්ණයි. දැන් අපි හොයන්න ඕනේ හේතු නැති වුණේ කොහොමද? ඒ කියන්නේ අර දරකොටේ ලාම් තෙල් ටික, ගින්දර ආදී මේ දේවල් ටික නැති වුණේ කොහොමද? මං කර වචන වලට ගලපලා මට කියන්න.
ගින්දර ඇති.
අන්න ඒ වගේ වචන වලට ගලපලා කියන්න එතන.
දරයි තෙලුයි. ගින්දර වලින් දැවෙච්චන.
සාකච්ඡා කරලා තියෙන අය නිහඬව ඉන්න එක නැවත සම්මර්ථනය කරන්න. ඒක දකින්න. කතා කරලා තියෙනනේ. අහපු දෙයක් බවට පත් කරගන්න පාද. කොහොම කළා හරි දකින්න. දැකීමක් බවට පත් කරගන්න. කොහොමද? හේතු නැති වෙන්නේ කොහොමද? ඒ කියන්නේ දරකැල නැති වෙන්නේ කොහොමද? සරලව අහුවා. ඒක දිහා බලාගෙන කියන්නේ. අන් බලනකොට දර ඉවර වෙලා නේ කොහොම හරි අවසන් වෙන්නේ? දර නැති ඉඳන් ගිනි මැලේ නැති වුනේ.
ඉන්දරමන්තපත්
වෙන. අතර දරකැල පිච්චලා කියලා එකේ අදහස අර උඩ තියෙන ගිනි මැලේ ඒකෙන් පිච්චුණා කියලාද?
නෑ. ඉන්දරමන්තපත් වෙන.
ඒකට ගලපලම කියන්න. දැන් හේතු කියලා කතා කරනකොට දර ලාම්පතිල එහෙම කියන්නේ. ඒකට ගල මේ හොඳ ක්‍රමයක් නේ. හරි. ආගර කතා කරන්න නැතුව අපි හිතට දෙනවා සම්පූර්ණ අවධානය. මොකක්ක මගෙන්ද දෙන්නේ.
එකතු වෙච්ච හේතු නිසා අර පිප්පලයෙන් සිපක්.
ඒක දිහා බලන්න දර ටික ලාම්පතිල ටික ගිනි පුර මේවන හේතු කිව්ව අපි මේ වෙලාවේ නේද? ඒව නැතුනේ කොහොමද? ඒ කියන්නේ නැතිවීම කියන්නේ නැති උනේ කොහොමද කියලා
අහන්නේ.
වෙනස් වුණා. ඵලයේ ඒකත් සමාන වචනයක් එක වෙනස් වුණා නම් ඒක උනේ කොහොමද? එහෙම උත්තරයක් වුණා. උනේ කොහොමද? මෙහෙම නිසා තමයි මේක මෙහෙම උනේ. අන්න එහෙම.
අවසන්.
එමාස නිරෝධය ද නිරුද්ධයි. අන්නේ උත්තරේ වුණා. මෙන්න මේක නැති වුණේ මේක නැති වුණේ මෙන්න මේ. කොහොමද දර නැති
වෙන්නේ?
ක්‍රියාවක් කිච්චන. ක්‍රියාවක් නෙවෙයි. ආ, බොරපත් තුන. මොකද මේ? ඉන්නේ නැහැ. ඒක තුනක් තමයි. ඒ කොහොමද? ඒක තමයි. 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 දැන් අපි කතා කරේ ඵලයේ නැතිවීම ගැන. හරි?
හරි ගැස්සන.
ඵලයේ නැතිවීම හේතු නැතිවීම කියලා. දැන් අහන්නේ හේතු නැතිවීම ගැන. හේතු නැතිවීම ගැන අහනකොට ඵල යට ගැනීම කියන්නේ එපා. නේද? ඵල යට ගන්නවා කියන්නේ මොකද්ද කියලා අහන්නේ. මේක විශ්ලේෂ නැති එක තමයි ලෝකයේ ලොකුම ප්‍රශ්නේ.
හේතු
ඇරෙන්නේ. අනිත්‍ය ලක්ෂණේ කවදාහක්වත් හොයාගන්න බෑ මේක විශ්ලේෂ නැත්නම්. දුක්ඛ ලක්ෂණේ කවදාහක්වත් තේරෙන්නේ නැහැ. අනාත්ම ලක්ෂණේ කවදාහක්වත් තේරෙන්නේ නැහැ මේක විශ්ලේෂ නැත්නම්.
හේතු වල
වැයවීම.
හරි, වැයවීම කියන්නේ Nirodhe සමාන වචනයක්. ඒතර හේතු Nirodhe ගැන මම අහනවා. හේතු නැතුනේ කොහොමද කියන එකට? ඒකට වැයවීම කියන වචනෙන් ආයි මම අහනවා. හේතු වැයුනේ කොහොමද කියලා?
මේ
හේතු වල හේතු නැහැ. නෑ, කවදාකවත් එහෙම වෙන්න ගුණේ නෑ. ඒ කතා කරන හේතු ස්වාධීනයි ඵලයට. ඵලෙ ස්වාධීනයි හේතු වලට. එහෙනම් කවදාකවත් අපිට මේ අපිටමකෝ මේ ලාම්බ තෙරුවේ දරයි ගින්දර එකතු කරාම ගිනි මැලයක් හැදෙනවා මිසක එතන අපිට කවදාකවත් මේ සිගරට් එකක් පත් වුණා කියන එකක් වෙනවද? දුම්වැටියක් පත් වුණා කියන එක වෙනවද? වෙන්නේ නෑ. එහෙනම් ගින්දරයි දුම්වැටියයි එකතු වෙන්න ඕනේ තවමද අපි කියමු ඒක තියෙන අර පොලිතින් ආදී දේවල්
තියෙනවනේ.
ඔතන ඒකක් නැති වුණේ කොහොමද කියන එක ගිනි. මේවා දැන් බාහිර හේතුවක් අපි දුමු දැන් වතුර දැම්ම කියන්නේ. වතුර දාලා ගිනි මැලේ නිවන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ එහෙම එකක් ගැන නෙමෙයිනේ.
ස්වභාවය.
හේතු නැති වෙනවා. ඒ හේතු නැතිවීමෙන්ම ඵලෙ නැති වෙනවා. එහෙනම් එහෙම වෙන්න අවස්ථාවක් තමයි ලෝකේ ක්‍රියාත්මක. එහෙනම් ඒක කොහොමද කියලා යනවා පළවෙනි න්‍යාය. හේතුපච්චය. හේතු
එකතුනේ
ඒකෙන් පස්සේ තමයි ඉතුරු වෙවෝ. මම කතා කරපු තැන විගත පච්චය අවිගත පච්චය කියන තැනින් කතා කරන එක. ඊට මෙහා පළවෙනි එක ඉඳ ගන්න ඕනේ.
ඵලයෙන්
හට ගැනීම නෙවෙයි. හේතු නැතිවීම. ඒකේ දුකින් හතර. ඵලයක් හට ගන්න නැහැ. හේතු කිතුන අතර වුණා ඵලයක් හට ගන්න බෑනේ නේද? එතකොට අපිට හේතුඵල කතාවක් එතන කතා කරන්න පුළුවන්ද? බෑනේ. දැන් අපි කතා කරන්නේ සංකතයක්. හේතුඵලයක් හටගත් ස්වභාවයක්. ඒකේ විසඳුමක් නේ යන්නේ. කොහොමද හටගත්තේ? අපිට ඒක උත්තරයක් ආවා කොහොමද හටගත්තේ? හේතු එකිනෙකට එකතු වීම. හරි. ඒක ගැටලුවක් නෑ එතන විසඳගන්න. හැබැයි තව ඒක විසඳන්න දේවල් ටිකක් ආවා. මොකද නිරෝධයක් ගැන කතා කරා. නිරෝධ විද්‍යාවට යන්න ඕන. නිරෝධය වුණේ කොහොමද? ඵලයේ නිරෝධ වුණේ කොහොමද කියන එක විමර්ශනය කරනකොට පිළිතුරක් එනවා හේතු නැතිවීමෙන් කියන එක. ඒකත් ඔප්පු කරගන්න පුළුවන්. තේරෙනවද? හේතු නැති වෙනින්ද තමයි ඵලෙ නැති වුනේ කියන එක. හිමස්සින් අසති ඉදන් නහවති. හැබැයි හේතු නිරුද්ධ වුනේ හේතු නැති වුනේ කොහොමද කියන එක එතන එළිමුනේ නැහැ. ඉස්සලා කතා කරේ ඵලය ගැනනේ. දැන් කතා කරන්නේ හේතු ගැන. ඒ අදාළ හට ගැනීමට මුල් වෙච්ච හේතු ටිකේ නැතිවීම, වැයවීම, විනාශ වීම, අළුවීම මොනවා හරි වචනයක්. හින්දානේ ඵලය තේ පිටින්ද බැරිවනේ. තේනවා. ඒක උනේ මේ හේතුවල කුමන වූ ස්වභාවයකින් හේතු නැති වෙච්ච නිසාද කියන එකයි හොයා ගන්න ඕනේ.
ඵලෙ
හින්දා හේතු නැති. ඵලෙ නැත්නම් හේතු නැති
වෙන්නේ
නැහැ. ඵලෙ හේතු නැතුන. ඒතර දැන් ඒ කියන්නේ ගිනි මැලේ. දර ටික පුච්චලා ඉවර කරා. එහෙමනේ. හරි. මම මේ කියන්නේ ඔය අදහස මම කියන්නේ දැන් අපි කියන අදහස සර්ව සාධාරණ වෙන්න ඕනේ. හොඳයි. දැන් මෙන්න මෙතන දෙන්නකෝ බලන්න. දැන් අපි කියනවා මවගේ පියාගේ සංගතයයි කර්මය. මේක එකතු නාමනේ දරුවෙක් උපතක් ගැන අපි කතා කරන මවකුත් ඉපදුනවා කියලා නේ. දැන් එතකොට දරුවා මොකද්ද මේ වෙලාවේ එතනට? ඵලය. හේතු මොනවද? මවගේ බීජ නියාමයේ, පියාගේ බීජ නියාමයේ, කර්ම නියාමයේ. ඔය ටිකනේ හේතු. දැන් මේ දරුවා කියන ස්වභාවයට පුළුවන්ද කර්මය විනාශ කරන්න? මවගේ ඍතු ශක්තිය විනාශ කරන්න. පියාගේ බීජ ශක්තිය විනාශ කරන්න පුළුවන්ද? බැහැ. ඒ කියන්නේ ඵලයට හේතු නැසන්න බැහැ. එහෙනම් ඒක තැනකදී ඉර වෙනවා කොහොම හරි. අනිත් එක අපි හිතමුකෝ දැන් ගිනි මැලේ කියලා අපි කතා කරන්නේ දර වලින් යට තියෙන එකද උඩ තියෙන එකද?
උඩ
තියෙන කොටසනේ. අතන සිදුවීමක් නේ දර මත වෙන්නේ සිදුවීමක්. තේනවාද? ඒ සිදුවීමට තමයි මේ උඩ ස්වභාවය ඇති වෙලා තියෙන්නේ. ඒත් අපිට පුළුවන් මේක ඇතුළේ රස දාලා දර ගන්න. ගිනි මැලේ ඇතුළේ රස දාලා දර ගන්න. පුළුවන්. ඒ කියන්නේ ඵලය හේතුන්ගෙන් ශුන්‍යයි. ඵලයේ ඇතුළේ හේතු නැහැ. එහෙනම් නැති දෙයක් විනාශ කරන්න බෑ. තේරෙනවද? ඒ කියන්නේ ඵලයට හේතු නැසන්න බෑ. එහෙනම් ඵලයේ පැත්තෙන් හිතන එක නතර කරන්න ඕනේ. හේතු පැත්තෙන්ම හිතන්න. මේ වෙලාව යන එක ප්‍රශ්නයක්
නෑ. හේතු වෙනස්.
කීයද නතර කරන්න ඕනේ දැන් 8:10 වෙලාව. එහෙම ගැටලුවක් නැද්ද? මොකද මේක කියලා දෙන්න ඕනේ නම් මෙහෙම තමයි. ඉතින් ඉස්සර පැයක් භාග තුනක් දවසක් බණ කියලා දෙන පළවෙනි ධර්මපදයේ දේශනා කරන්න නේ ලෝකෙට. කියන්න බලන්න. කොහොමද හේතු නැති වුනේ? දර නැහැ. මොකද්ද? ඒ වැයවීම කියන්නේ මම මේ නැතිවීමට කියන තව සමාන වචනයක්. හවටියක් මම ලේසි කරලා දෙන්නම්. මේවා හිතන්න ඕනේ. මම කිය අඥාති චිත්ත උපට්ඨ ප්‍රසන්ති කිය ඕන ඔකට. එහෙනම් ඒක දිහා බලලා තමන්ම හිතන්න ඕනේ. මොකද සෝවාණාදී මාර්ගඵල ලෝකෙටයි තියන්නේ කාට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. සය අභිඥාය සච්චිකත්ව උපසම්පජ්ජ විහෙරති කියලා එවදාරලා තියෙනවා. ඒ කියන්නේ ස්වයං අභිඥාවකින් ඒ හිතේම තියෙන අර්ථ ධර්ම විමසීමෙන් උපදින එකක් කියලා කියනවා. ඒක භාගතුන් වහන්සේයි තිත් නෑ. මියම් දේශකයන් වහන්සේ නමක් මාර්ගයේ දේශනා කරනවා නම් දේශකයන් වහන්සේලා හිටිත් නෑ. බාහිර කිසිම හේතුවකට හිටිත් නෑ. ඒක බාහිරින් ආපු එකක් නෙමෙයි. සයන් අභිඥා සච්චිකත්ව උපසම්පජ්ජලිය. තේරෙනවද? ඒ හිතෙන්මයි වැටෙන්නේ. මෙහෙම හිතන්නකෝ. දර කියන්නේ මොන වගේ ස්වභාවයක්ද? හරි අපි දර කියන්නේ කොයි කොකටද? කොයි වගේ ස්වභාවයකින්ද? අපි දරට දැන් අරගත්තේ මොකද්ද? කොටයක් කියන්නකෝ දැන් ගත්තේ කොටයක්. රියලි නේ. රියලි ස්වභාවයකට තමයි අපි මොකද්ද කියන්නේ? උච්චාණ්ඩ ගන්න පුළුවන් වීල ස්වභාවයක් දර අපි කියමු කොට කැලලකට අපි කියන මොකද්ද? දර කියලා. ඒක ටෙස්ට් වෙ තිබුණොත්? දර කියන වචනේ පාවිච්චි කරනවද? නෑ දරට ගන්න පුළුවන් කියන්නේ. දරට ගන්න පුළුවන් කියන්නේ කොහොමද? වේල. එහෙනම් එතනදී දර වෙන්නේ කොයි වෙලාවටද? වේලිච්ච වෙලාවට. එහෙනම් මෙතන තියෙන රියලි බව තමයි දර කියලා කියන්නේ. ඇදලිද? ලාම්බු තෙල් කිවි කොයි වගේ ස්වභාවයක්ද? තෙත දියර ස්වභාවයක් නේ. ලාම්බු කිවි මොකද්ද? තෙත දියර ස්වභාවයක්. ගිනිකුල ලාම්බු කියලා කිව්වෙ මොකද්ද? උණුසුම් ස්වභාවයක්. ඔන්න දැන් මේ එකතු වෙන ඒවල තියෙන මූල ලක්ෂණ. මොකද්ද? දරගෙන ස්වභාවය රියලි බවට බරයි. හරි. ලාම්බු තෙල් කියන ස්වභාවය තෙත් බවට බරයි. දියර බවට බලයි. එතකොට උණුසුමකින් ගිනිකූර කියන ස්වභාවය උණුසුමට බලයි. රස්නෙට බලයි. හරි. දැන් ඔන්න අර දර කෝටට ලාභ තෙල් ටික දානකොට මොකද වෙන්නේ? මට ඔතන නෑ හිතා. ඒතර මොකක්ද නැති උනේ? දර. ඒ අපි කියන ටෙස් කොටේකට අපි දර කියන්නේ නැහැ
කියලා.
ස්වභාවයන් නැතිනම් තේරෙනවද? ටෙස් ස්වභාවය අපි දර කියනවා කියන එකක් අපි පිළිගන්නවද? නැහැ. අපි කියන්නේ දරට ගන්න පුළුවන් කියලා අරගෙන යනවා කියලා දර කියන්නේ නේ. නේ? දර ගන්නවා කියලා ගන්නෙ මොනවද? රියලි භවෙන් යුක්ත දෙයක් නේ නේ. දාහණය කරන්න පුළුවන් රියලි භවෙන් යුක්ත දෙයක්. එහෙනම් මේ ලාම්බු තෙල් ටික දර ටික මතට එකතු වෙනකොටම දර කියන ස්වභාවය ඒකේ නැති වුණා. ඒතර දර කියන ස්වභාවය නැති වුණේ කොහොමද? ලාභ තෙල් කියන හේතුව එකතු වෙන්නේ. තේනවද? තේනවද? හරි. දැන් මේ දර කොටේ අපි අල්ලනකොට අපිට දියර ස්වභාවයක් හම්බෙනවද? නෑ. එතකොට ලාභ තෙල් ටිකේකට වක් කරලා දැන් තියෙන්නේ. දැන් ලාභ තෙල් කොහොමද? දැන් ලාම්සල් කියන එකට මොකද උනේ? අපි ඝන ස්වභාවයකට ලාම්සල් කියනවා. ලාම්සල් කියන එකට මොකද උනේ? ඒක නිරුද්ධයි. තේරුණනේ? මොකද වෙච්ච වැඩේ? එතකොට ධාරයි ලාම්සල් නැතුණේ කොහොමද? ඒ දෙන්නගේ එකතු වීමයි. ඒ දෙන්න මේ වෙනකොට අපිට ගිනිමැලේට හේතු. එහෙනම් ඒ හේතු දෙකේ නිරෝධය පැනවුනේ අපි කිව්වේ දරලාම්පතිල් ගැන කතා කරේ. එහෙම නේද? දරලාම්පතිල් නැතුණේ කොහොමද කියලා නේ අහන්නේ? ඒක නැතුණේ කොහොමද? හේතු දෙක එකට එකතු වුණා. දැන් ගිනිපුරේ රස්නි මෙතනට දෙනකොට මේ දර කොටේ තියෙන ස්වභාවය කොයි වගේද? සීතලයි. දැන් මේෙන් එන්නේ මොකද්ද? ගිනිපුරේ උණුසුම. දැන් මේ දෙන්න සීතලයි උණුසුමයි කියන්නේ එක ළඟ එකට තියෙන පුළුවන් ධර්මතාවද? සමානද විරුද්ධද? විරුද්ධයි. දැන් විරුද්ධ දෙක එකතු වෙච්ච එක මොකද වෙන්නේ? සර්ව සමාන දෙක තුනක් මොකද වෙන්නේ? විරුද්ධ දෙක එකිනෙකට සර්ව සමානව එකතු වුණොත් මොකද වෙන්නේ? දෙකම නැති වෙනවා. තේරෙනේ? හොඳම දක්ෂ දුනුවාය දෙන්නේ එකම තරම් දක්ෂයි. දෙන්නට දෙන්න මූණට මූණ හම්බ වෙන විරුද්ධවාදීන් දෙන්නේ. මොකක් වෙයිද? එක සමාන දක්ෂයි. දෙන්නට දෙන්න තියාගන්න. එක සමාන දක්ෂයි නම් මොකද වෙන්නේ? එහෙනම් අරව තමයි නම් ඒ කියන්නේ සීතල උණුසුම එක 100%ක් සමාන වුණොත් මොකද වෙන්නේ? ඒ දෙකම නිරුද්ධ වෙනවා. තේරුණාද? එහෙනම් ප්‍රශ්නේ නැති වෙන්නේ කොහොමද? අර අනිත් හේතු දෙක එකතු වෙන හින්දා. දැන් එහෙනම් මෙතන හේතු තුනම එකට එකතු වුණා. සීතල තමයි දර කොටේ ලාහුතෙල් ගිනිකෝරේ රස්නේ කියන මේ තුනම එකට එකතු වුණා කියන එකේ තේරුම මොකද්ද? ඒ තුනම නිරුද්ධ වෙනවා කියන එකයි. එහෙනම් හේතු නැති වෙලා තියෙන්නේ කොහොමද? කියන්න. හරි කියන්න. ඒ හේතු එකිනෙකට එකතු වීම. වෙන එකක් ආවේ නැහැ එතනට. වෙන මොනවා අලුතෙන් එකතු කරේ නැහැ. දැන් අපි ඔය දර කොටය ලොකුවට ගන්න හින්දානේ. දර අංශුවකුයි. හරි. ඒකට සමාන ලාභ දෙල අංශුවකුයි. ඒකට සමා ඒ දෙකටම සමාන වෙන ගිනි පුර අංශුවකුයි. සර්ව සමා හේතු තුනක් එකට ඔය හේතු තුන එකතු වුණොත් උතර මොකක් වෙයිද? මොකුත් හම් වෙන්නේ නැහැ. ඒ තුනම නැති වෙනවා. අපිට මේ ගිනි මැලයක් වගේ පේන්නේ ඇයි? හේතු අසන්තුලිතයි. දර කොටේ තියෙන හේතු ප්‍රමාණය වැඩි. තේරුණාද? ලාභු තෙල් ප්‍රමාණය ඊට වඩා සාපේක්ෂව යොදන ප්‍රමාණය අඩුයි. රස්නේ ඊට සාපේක්ෂව පොඩි එකක්. ඒ හේතු වල අසන්තුලිත භාවය තමයි අපිට මේ තියන වගේ එකක් පෙන්වන්නේ. හේතු එකතු වෙ කියලා නේ කියන්නේ. ඒක තමයි දැන් මෙතන විශේෂ කතාවක් තියෙන එක හොයන්න ඕන. පිළිවෙලට ආවම හරි ලේසි. හට ගැනීමේ විද්‍යාව, නිරෝධ විද්‍යාව, අපේ විද්‍යාවන් තුනක් තියෙනනේ නේද? මොකද්ද? නේද රහත් උනම ත්‍රිවිද්‍යාව පහළ වෙනවා කියනවා. අහලා තියෙනව නේද? ත්‍රිවිද්‍යාව පහළ වෙනවා කියලා මොකක්ද ඒ කියන්නේ? ත්‍රිවිද්‍යාවට මොනවද අයිති? මොකද ත්‍රිවිද්‍යාව තියෙන්නේ? මොකද? නෑ නෑ ත්‍රිවිද්‍යාව තියෙන්නේ. ත්‍රිවිද්‍යාව පහළ වුණා කියන්නේ මොකද? බුදුරජාණන් ත්‍රිවිද්‍යාව පහළ කරගත්ත කියන මොකද්ද අපිට? පුබ්බේ නිවාසානුසුති ඥානය, චතුපාත ඥානය, ආසවක් ඥානය. පුබ්බේ නිවාසානුසුති කියන එකේ තේරුම අර පෙර ජීවිත බලනවා කියන එකම විතරක් නෙමෙයි. තේරෙනවද? එහෙම එකකුත් තියෙනවා. මෙතන පුබ්බේ නිවාසානුසුති කියලා කියන්නේ මොකද්ද? හට ගැනීම සිදුුනේ කොහොමද කියන එක මෙනෙහි කරන එක. පුබ්බ කියලා කියන්නේ මොකද්ද? හටගත්ත ස්වභාවය මෙනෙහි කරමු. ඊළඟට චතුපාද. නිරෝධය මෙනෙහි කරන එක. එන හට ගැනීමේ විද්‍යාව තමයි පුබ්බේ නිවාසානුසති ඥානය කියලා කියන්නේ. නිරෝධ විද්‍යාවට තමයි මොකද කියන්නේ? චතුපාද ඥානය කියලා. ඊළඟට ආසවක්කේ ඥානය. මොන විද්‍යාවද? ඒක තමයි කියන්නේ නිබ්බාන විද්‍යාව. නිර්වාණ අවබෝධය තියෙන තැන. ආසවක්කේ ඥානයේ තුරන් නිර්වාණ අවබෝධය වෙන්නේ. විද්‍යාව තුනයි. මොකද්ද? හට ගැනීමේ විද්‍යාව, නිරෝධ විද්‍යාව, නිර්වාණ විද්‍යාව. හට ගැනීමේ විද්‍යාව, නිරෝධ විද්‍යාවේ විද්‍යාඥයන්ට දැනගන්න පුළුවන් එක. හැබැයි නිබ්බාන විද්‍යාව අඳුරගන්න බෑ. ඒකට මේ දෙක නැතුව තේන්නත් බෑ. තේරුණාද? දැන් අපි හට ගැනීමේ විද්‍යාව විශ්වයට කොච්චර කරත් එකයි තියෙන්නේ. ඒ තමයි හේතු එකිනෙකට එකතු වීමෙම මොන ආදීරකින් බැලුවත් එහෙමමයි හට අරගෙන තියෙන්නේ කියන එක ඕන කෙනෙකුට ඔප්පු කරගන්න පුළුවන් දෙයක් ඒක. හරි? නිරෝධ විද්‍යාවත් දැන් අපි බලාගෙන ආවහම ඒකෙදි අපිට එකක් පැහැදිලි වෙනවා. මොකද්ද? ඵලයේ නිරෝධය භාග කොටසක්, අනිත් එක හේතු නිරෝධය. ඒතර ඵලයේ නිරෝධය සිද්ධ වෙන්නේ හේතු නිරෝධයෙන් කියන තැනට සාපේක්ෂ වෙනවා, ධර්ම චිති වෙනවා. හේතු නිරෝධය වෙන්නේ කොතනද කිව්වම ආය ධම්මටිති වෙනවා කොතනද? ඒ ක්‍රියාව පිටන කොතනද? හේතු එකිනෙකට එකතු වීම කියන තැනට. තේරුණා? හේතු එකිනෙකට එකතු වීමෙන් තමයි ඒ හේතු නැති වෙන්නේ. තේරුණාද? හැදෙන්නේ. රවුම කියලා තියෙනවා. හොඳට කරේ තියෙනවා. පටන් ගන්න තැනට ආයෙ આવොත් මොකද රවුමක්
කියන්නේ?
හේතු එකිනෙකට එකතු වෙනකොට ඵලයක් හට ගන්නවා. ඵලය නැති වෙන්නේ කොහොමද? හේතු නැති වීමෙන්. හේතු නැති වෙන්නේ කොහොමද? ඒ හේතු එකිනෙකට එකතු වීමෙන්. ඔය වචනේ කලිනුත් කිව්වා. දැන් හොඳට කල්පනා කරලා බලන්න. හේ හේතු එකිනෙකට එකතු නොවීමෙන් කිසිම වෙලාවක ඒ හේතු නිරෝධයක් පැනවන්න පුළුවන්ද? පුළුවන්. මොකද ඔබ තවත් ගැඹුරට කතා කරමු. පට වියපෝතේජය ධාතු හතරට යන්න වෙනවා. තවත් ගැඹුරින් කතා කරන්න කිව්වොත්. ඒත් ඒකට අපි කාලය යනවා ඉස්සල් න්‍යායාත්මක මට්ටමින් තේරුම් ගන්න. තේරුණාද? හේතු නැති වෙන්නේ මේ න්‍යායක් අවශ්‍ය වෙන්නේ. මේක වෙන්නේ මෙහෙමයි කියලා ඒක ඔප්පු කරන්න පුළුවන් න්‍යායක්. ඒකට කාටවත් එහෙම නැහැ කියලා කියන්න පුළුවන් වචනේ. නැවත ඔප්පු කරන්න බෑ. හැබැයි හේතු නැති වෙන්නේ හේතු එකිනෙකට එකතු වීමෙන් මයි කියන එක ස්වභාවිකවම ඔප්පු කරන්න පුළුවන් එක. ඒක තමයි මම දැන් අර කරලා පෙන්නන්නේ. තේරුණා? දර නැති වුණේ කොහොමද? ලාභ තෙල් නැති වුණේ කොහොමද? උණුසුම නැති වුණේ කොහොමද? ඒ හේතු එකිනෙකට එකතු වීමෙන් තමයි මොකද වෙන්නේ? හේතු නැති වෙන්නේ. ඔය වචනේ ඉස්සෙල්ලක් කිව්වා. හේතු එකිනෙකට එකතු වෙන්නේ කොහොමද? හේතු එකිනෙකට එකතු වෙනවා කියලා අපි ඉස්සෙල්ලක් කිව්වේ මොකටද? ඵලයේ හට ගැනීමට. ඔන්න බලන්න. ඵලයේ හට ගැනීමට කිව්වා මොකද්ද? හේතු එකිනෙකට එකතු වෙනවා කියන. ඒතර ඵලයේ Nirodha ගැන කතා කරන් එනකොටත් ඒකේ Nirodha සම්පූර්ණ වෙන්නේ කොතනින්ද? හේතු එකිනෙකට එකතු වෙන තැනදී තමයි ඵල Nirodhaක් වෙන්නේ. තේරුණාද? එතකොට බලන්න එක තැනක හට ගැනීමයි Nirodhayයි ගැන කතා කරමු. එකම එකක කියනවා හට ගන්නවා කියලා, ආයි ඒකම කියන නැති වෙනවා කියලා. හේතු එකතු වෙනකොට කිව්වම මොකද්ද? හට ගන්නවා කියලා. ආයි මෙතනටම කියන්න වෙනවා මොකද්ද? නැති වෙන්නේ හේතු එකතු වීමෙන්මයි කියලා. අනේ නං මේ හේතු වෙන හේතු එකිනෙකට එකතු වෙන වෙලාවට ඵලයේ හැදීම මොකද්ද? හට ගන්නකොටම නිරුද්ධ වෙනවා. මොකද වෙන්නේ එතනදී? එතන වෙන්න පුළුවන් සිදුවීම තමයි මොකද්ද? හට අරගෙන පැවතිලා නැති වෙනවා නෙමෙයි. ඔය තිත කියන වචනේ භාගතුන් වහන්සේ සංසද සූත්‍රයේදී දැම්මේ හට ගැනීමයි නිරෝධිනු එහා පැත්ත. මෙතන දෙන්නේ නැහැ. නමුත් අද කතා කරනවා ඉපදීම, පැවැත්මක්, නිරෝධයක් සම්පූර්ණ බුද්ධ ශාසනයම විනාශයි. ඔය කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සිත කියන වචනේ අර්ථ කියන්නේ මොකද? ලෞකික අදහසක් තියෙනවා. අපි හැම වෙලෙම බලන්න ඕනේ බුදුරජාන් වහන්සේ හිතුවේ මොකද්ද කියලා. අපිට හිතන එක වක්වත් තව කවුරු කියන එකක් අපි හිතන එක නෙමෙයි. බුදුරජාන් වහන්සේ මේ වචනේ ප්‍රකාශ කරේ මේ මොකද්ද හිතුවේ? මේ වචනේ ප්‍රකාශ කරේ මොකක් හිතාගෙනද? මොකක්ද යා බලාගෙනද? අන්න ඒක තමයි අපි දැනගන්නේ. ඒකට අර දේශක අපිට මාර්ගය පෙන්වන කල්‍යාණ මිත්‍ර උපකාරයි. තේනවා? ඒක කල්‍යාණ මිත්‍ර කියන දේ උපකාර වුණාට කල්‍යාණ මිත්‍ර කියපු වචන මත නෙමෙයි ඉන්නේ අර විමර්ශනේ තියෙන්නේ. එතන තමයි කාරියට එන්නේ. හරි. එතකොට එන හේතු එකිනෙකට එකතු වෙන තැනදිම තමයි හට ගැනීම සිදුවන්නේ ඵලයේ. ඒ හේතු එකිනෙකට එකතු වෙන තැනම හේතු නිරුද්ධ වෙන නිසා ඵලයට පිටවන්න බැ ඵලය නිරුද්ධ වෙන. ඒතර හට ගැනීම තුලම නිරෝධ වීම විතරයි ඒ සංකතය තුල කතා කරන්න පුළුවන්. තේරෙන්නේ? හට ගැනීම තුලම නිරෝධ. ඒකට සාතිනිමානික සංකල්ප සංකල කරන්නේ. උපාදෝ පඤ්ඤාති වයෝ පඤ්ඤාති. ඒක දෙකම එකපාරට කියන්න බෑ නේද? වචන දෙක කඩලා කියන්න වෙනවා. හට ගැනීමක් වෙන්නේ වැයවීමක් වෙන්නේ එකට වෙන්නේ එක. ඒකෙන් දෙකට කියන මොකක්ද ලක්ෂණය? දැන් ඔන්න හට ගැනීම තුලම නිරෝධ වීමක් වෙනවා. ඒ කියන්නේ හට අරගෙන තිබිලා නැති වෙනවා නෙමේ. හට ගැනීම තුලම යමක් නැති වෙනවා නම් දැන් අපි ඒක දිහා බලන් ඉන්නවා කියමුකෝ. මොන එහෙම අවස්ථාවක් අපි දැන් මේ ඈට එනවා කියන්නේ මේ ඈට එහෙම අවස්ථාවක් එනවා ඇති වෙනකොටම නැති වෙනවා කියලා එකක්. හරිද? එතකොට අපිට මොන වගේද ඒ කෙරෙහි සිතුවිල්ලක් උපදවන්න පුළුවන්, හැඟීමක් උපදවන්න පුළුවන් මොන විදියටද?
Mm-hmm.